අන්න සැරියුත් මහරහතන් වහන්සේ අනිච්ච විග්‍රහ කරලා දුන්නා. එන උන්වහන්සේ රැඩි විග්‍රහ කරන්න සමතේ තව ශ්‍රාවකිය අතර නැහැ. ඉන්න අනිච්ච මොකක්ද අහපුවාම සංස්කෘත පදේ දාලා හිටන් බීරන්න බෑ අනිත්‍යයි කියලා. එහෙනම් සැරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා කේ නට්ටේ නනිච්චා උප්පාද වයට්ටේ නනිච්චා. මෙන්න වැදගත්ම තැන. උප්පාද වය දකින්න ඕනේ. ඒකට කියනවා උද්‍යාවි ඥානයි කියලා. වැදගත්ම ඥානය නිවන් දකින්න අවශ්‍ය කරන වැදගත්ම ඥානයක් තමයි අනිත්‍ය දකින්නකොට උප්පාද වය දකින්න ඕනේ. ඒ මොකටද? දැන් මූලික අවස්ථාව දැකලා අනුලෝමක් ශාන්තිය ලැබිලා තියෙන්නේ. අනුලෝම නුවණ ලැබිලා එහෙනම් මාර්ග අනුගාමිකය වෙලා පළවෙනි ආර්ය පුද්ගලයා සෝවාන් වෙන්න ඉතින් අටාර්ය පුද්ගලින්ගේ පළවෙනි ආර්ය පුද්ගලත් ඒ රැවිදilla. ඔය ටික වැටුණා නම්. දැන් මොකද කරන්නේ? උප්පාද වය දකින්න ඕනේ. ඇති උනා නැති උනා ඇති උනා නැති උනා කියලා ඉතාලම පටුතේකට දාලා තිනවා. ඔච්චර වටිනා දහම. උප්පාද වය දකින්න හැටි කියන්න ගිහිල්ලා. උදේ ඉඳන් රැය වෙනකන් ඇති උනා නැති උනා ඇති උනා නැති උනා කිව්වත් යථාර්ථේ නෑ වැටෙන්නේ. ඇයි? ඒ උත්තරීතර මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ විදිහට විග්‍රහ කරපු හැටි දැනගත්තා නම් ඒකාන්තයෙන් පුළුවන් වෙනවා උප්පාද වය තෝරා ගන්න. එහෙනම් කොහොමද තෝරා ගන්න? උපදින හැටි දකින්න ඥානයේ පහළ වෙන්න ඕනේ. උපදිච්චේවට මොකද වෙන්නේ කියලා දකින්න ඕනේ. ඒ උපදින්නා වූ අනිත්‍ය තොගි අනිත්‍ය ගොඩ නැන ඔය කිව්ව අනිත්‍ය වූ සියල්ල හදහටම කෙලවර කරන්නා වූ ඥානය පහළ වෙන්න ඕනේ. වැය කරන ඥාන. මෙන්න මේකයි කිව්වේ උපාද වය ඥානෙ උද්‍යව ඥානිය කියේ. දැන් මේක අත්‍යවශ්‍යම තැන. එකින් එකට විග්‍රහ කරලා බලන්න ඕනේ. එහෙනම් මොකද්ද අවිද්‍යාව කිව්වේ? මොකද්ද තෘෂ්ණාව කිව්වේ? මොකද්ද කර්මය කිව්වේ? මොකද්ද ආහාර කිව්වේ? මොකද්ද නිස්පාදනය කිව්වේ? කාරණා පහක් වුණා මේ ලෝකෙ හැදෙන්න. ඔය සියල්ල ගොඩ නැගෙන්න අවශ්‍ය කරන කාරණා පහක් තියෙනවා. ලෝකෙ උදා කරන කාරණා පහ. උදා කරනවා කිව්වේ පෙර භවයේ උදා කරපේක වෙනසිලා ගියා. නැවතුන්නේ මේ භවෙත් එකක් උදා කරගත්තා. ඒක තමයි මේකයි. මේකේ නැවැත්වෙන්නේ නැත්නම් මේකේ නවතින්නේ නැහැ. නැවතත් කයක් උදා කරගන්න. කය කියලා මොනවද උදා කරගන්නේ? ඔය කියන්නා වූ පෙළෙන සියල්ල. අනන්ත පිළිපිලි එන සියල්ලමයි උදා කරන්නේ. දැන් මේ පෙළෙන එක ගැන යථාර්ථය දැකලා පස්සේ ඕනකමක් ඇති වෙනවා. මේකේ මිදෙන්න. ඒ කියන්නේ අනුලෝමක් ශාන්තියේ නිවන දැක්ක කිව්වේ ඒකයි. අනේ මේ ලෝකේ පෙළෙනවා. මේ කත්ඇදී කියනනම් නොඇදී කියනනම් මිදී කියනනම් මේකේ නිදහස් වුණා නම් පෙළින්නේ නැහැ. පෙළීම ඉවරයි. අන්න පළවෙනි නිවන් දැකීම. අනුලෝම ඥානෙන් නිවන් දැක්ක කෙනා ඒ. දැන් යාට ඕනකම වෙනා දෙවෙනි වතාවේ ඉතින් කොහොමද පෙළෙනකින් අයින් වෙන්නේ? පෙළෙනකින් අයින් වෙන්නදලා මේ පෙළෙන සියල්ල උපදින හැටි දකින්න ඕනේ. දැන් මේ ඉපදිලානේ තියෙන්නේ. ඉතින් මේක නවතින්නේ නැහැ නේ. මේක මලහම යලිත් උපදිනවා. මොකක් හින්දාද උපදින්නේ? ඒක දකින්න නැතුව කොහොමද පිළිෙනකින් නිදහස් වෙන්නේ? ඔන්න ඔය අදහස තමන්ටම ඥානීයට වැටෙහෙන්න පටන් ගන්නවා. අන්න ඒ විලාට අනන්ත ගුණ ඇති අනාවරණ ඥානී ඇති සර්වඥ සාඥානී ලෝකයේ යථාර්ථය පෙන්වා දුන්න උපදින හැටි පෙන්වා දුන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම අහ ගන්න ඕනේ. දහම් පිළිසන්න ලබා ගන්න ඕනේ. අනේ ස්වාමීනි මේ 11 කින්න හට ගන්න කියලා උපදින්නේ කොහොමද? මේ කාරණේ මෙසේ තේරුම් ගන්න ඕනේ. ඒතර මේ 11 කින්න හටගෙන ඒ වාගේ හට ගන්න ආකාරයේ 11 කින්න දෙන සියල්ල නැවතලට ඇයි පහළ වෙන්නේ? ඒ පහළ වෙන තාකල් මේ දුකෙන් මිදෙන්න බෑ නැත්නම් මේ අනිත්‍යතාවයෙන් මිදෙන්න බෑ. නැත්නම් පිළීමේ මිදෙන්න බෑ කියලා දකින්නවා පිළින් එක මහ දුක. මෙන්න මේ දුක්ඛ දැක්කට පස්සේ දැන් මොකද කරන්නේ? දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ මහ දුක දැක්කට පස්සේ මා භයානකයි නිකිය දකිනා මේ දුක. මෙන්න මේ භයානකත්වයෙන් දැකලා මේ ආදීනව දකිනකොට යාට ඕනෑ වෙනවා මේ දුක කොහොමද උදා වෙන්නේ කියලා බලා ගන්න. නැත්නම් කොහොමද විදෙන්නේ? දුක උදා වෙන හැටි ඉතින් ලහෝ යා ගන්න ඕනේ. අන්න අනන්ත ගුණාදී බුදු පියාණන් වහන්සේ මේ දුක් දෙන්නා වූ සියල්ල පහළ වෙන ක්‍රමවේදය කියා දුන්නා. මොකද්ද පෙන්වා දුන්නේ? අන්නේ ක්‍රමවේදයේ දන්න සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙනවා මේ සියල්ල පහළ වෙන ක්‍රමවේදයේ විවිධ ක්‍රම වලින් පෙන්වා දෙනවා. ඇස පහළ වෙන හැටි, කන නැමැති සියල්ල පහළ වෙන හැටි, නාසය මුල් කර සියල්ල පහළ වෙන හැටි, දිව මුල් කර සියල්ල පහළ වෙන හැටි, කය මුල් කර සියල්ල පහළ වෙන හැටි, මන මුල් කරගෙන සියල්ල පහළ වෙන හැටි, මේ ආකාරයෙන් සියල්ලෙන් සියල්ල පහළ වෙන හැටි විග්‍රහ කරනවා. අන්න පහළ වෙන හැටි දැනගත්තාම ඒකට කියනවා උදේ ඥානෙ පහළ වුණා කියලා. උද්‍යව ඥානෙ එක ඥානයක් තමයි උදේ ඥානෙ. අන්න ඒකත් දැන් ඇති කරගන්න ඕනේ. කේ නට්ටේ අනිච්චා, උප්පාද වයට්ටේ අනිච්චා. ඔන්න උප්පාද වය දකින්න ඕනේ. අනිච්ච දැක්කම හරියට දකින්නකොට ඥානෙ පහළ වෙනකොට දකින්න හැටි. මේ නිවන් දකින්දයි මාර්ගය පාදා ගන්න. එතකොට මොකද කරන්නේ? මේ ඇස කොහොමද උපදින්නේ? මේක දකින්න ඕනේ. කොහොමද ඇස් එකක් අපිට හම්බ වුනේ? ඉදිරියට හම්බ වෙන්නේ කොහොමද? මේ කාරණිය හොඳට තෝරා ගන්න ඕනේ. පෙර භවයේදී අපිට තියුණ පෙර භවයක්, අන්නේ පෙර භවයේදී මේ ලක්ෂණ දේවල් බලන්න ගිහිල්ලා ওই ලක්ෂණ කියන ප්‍රියමදුල ස්වභාවයේ දේවල් දැක්කන පස්සේ අනේ මේ ලක්ෂණ දේවල් කොච්චර ප්‍රියද මధుරද, මේවා ආස්වාද කොච්චර සුවද, මෙන්න මේ විදිහට ඒ බුද්ධිලයා මුලාවට පත් වෙලා ආස්වාද මායාවෙන් මත් වෙනවා. ආස්වාද මායාවෙන් මත් වෙලා බලාපොරොත්තු වෙනවා අනේ මේ ආස්වාදේ විඳගන්න මට ඇහැ කොච්චර වටිනවද. මෙන්න මෙහිම අදහසක් පෙර භවයේදී ඇති වුණා. අද ඇත්තියෙන ඔකොටම ඒ ඇතිවීම නිසා මොකද කරන්නේ? මේ ඇහැ හරි වටිනවනේ. මොකක් නිසාද? මනවඩන රූප ආස්වාද විඳින්න ඇහැ කොච්චර වටිනවද? ඇහැට වටිනාකමක් දුන්නා. මෙන්න මේ දුන්න වටිනාකම තමයි ඇහැ හටගත්ත අවිද්‍යාව. දැන් අවිද්‍යාවෙන් ඇහැ හටගත්තා කියවට හරියන්නේ නැහැ. ඇහැ හටගන්න, ඇහැ නැවති ඉන්ද්‍රිය හටගන්න හේතු වෙච්ච අවිද්‍යාව තෝරා ගන්න ඕන. මොකද්ද ඒ කිය? අන්න ඇහැ, ඇහැයි වටිනාකම පෙරභවයේ අපි දීලා තිබුණා. ඇහැ හරි වටිනවා මොකද? මනවඩන රූප බලන්න ඇහැ කොච්චර වටිනවද? ඒ වටිනාදී මට ඕනේ නැහැ. අත්හැරලා බෑනේ. මෙන්න මේ අදහස ගන්නකොට ඕකට කියනවා ඇහැ හදන අවිද්‍යාව. ඔන්න ඇහැ හටගන්න හේතු වෙච්ච එක කාරණයක්, ඇහැ උපදින්න උදා වෙන්න හේතු වෙච්ච එක කාරණයක් මේ අත්බැවි. පෙර අත්බැවිදී අපි හති කරගත්ත දෙයක් තිබුණා. ඔන්න ඔය වටිනාකම උපනිසිරිය කරගෙන තමයි මේ ඇහැ හටගන්න එක හේතුවක් වුණේ. අවිද්‍යාවෙන් ඇහැ හටගන්න හේතු වෙච්ච හැටි. ඒතර අවිද්‍යාව සහගතව වටිනාකමක් දුන්නාට පස්සේ මොකද්ද කළේ? මේ ඇහැ ගැන ඉදිරියටත් බලාපොරොත්තු තිබ්බා. මේ ඇහැ නැතුව බෑ. දිගටම තියෙන්න ඕනේ. අන්න ඇහැ පිළිබඳව පවත්වන බලාපොරොත්තුවක් හටගත්තා. ඒක තමයි ඇහැ හටගන්න වෙච්ච තෘෂ්ණාව. අන්න ඇහැ රූපය, රූප ජාතිය. එහෙනම් මොකද්ද කියන්නේ? අවිද්‍යා සමුදය, රූප සමුදය, සංඛා සමුදය, රූප සමුදය. ඔන්න කාරණා දෙක. ඇහැ නැවිති රූපය හටගත්තේ ඕකෙන්. ඇහැ හටගන්න තිබිච්ච වටිනාකම තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව. ඇහැ පිළිබඳ ඇති කරගත්ත බලාපොරොත්තු තමයි ඇහැ පිළිබඳ හටගන්න තිබිච්ච තෘෂ්ණාව. දැන් අවිද්‍යා සමුදය, රූප සමුදය කියන එකෙන් ඇහැ නැවිති රූපය හටගන්න හේතු වෙච්ච අවිද්‍යාව විග්‍රහ කරලා ඔය විදිහට දකින්න ඕනේ. අන්න ඇහැට වටිනාකමක් දුන්න එක තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව. ඒ හේතුවෙන් තමයි මේ අත්බැවට ඇහැක් හටගන්න හේතු වෙච්ච මුල හැදුනේ. ඒ ඇහැ ගැන බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව තමයි ඇහැ පිළිබඳ තෘෂ්ණාව. සංහා සමුදය, රූප සමුදය. ඒ රූප කිව්වේ ඇහැ නැමැති රූපේ. අන්න ඒක හටගන්න හේතු වුණා. එතකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි පෙරභවයේදී හටගත්ත නිසා අපි ඒකෙන් හිත වේගයක් ඇති කළා. මේකේ සටහන පවත්වාගෙන එන්න. අන්නේ රූප සටහන නැත්නම් මනෝ සටහනක් ඇති කරලා ඇහි ස්වභාවය අපි එදාම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉදිරියට නිර්මාණය කරන්න පටන් ගත්තා. ඔන්නේ කර්මන්නේ කිරීම නිසා නැත්නම් ක්‍රියාත්මක වීම නිසා ඇහැක් යලි හටගන්න චක්කු සටහනක් මනසෙන් හටගත්තා. ඔන්න ඔකට කියනවා කර්ම වේගේ. ඇහැ හටගත්ත කර්ම වේගේ. කම්ම සමුදය රූප සමුදය අන්න ඊළඟ සිද්ධාන්තේ. එහෙනම් ඇහැ නැවිද රූපය හටගන්න බලපෑවා ඇහැ ගොඩ නැගෙන කර්මය. ඔන්නෝගෙන් හටගත්තකින් තමයි ඇහැට ඔය ටික හටගත්තේ. අපි කර්ම භවය හදලා උප්පත්ති භවයට ආවේ ඔන්න ඔය ටිකෙන්. ඇහැ ගොඩ නැගෙන. දැන් අපි මේක හටගන්න ඉතලා අනිත් ටිකක් දාලා ආවේ නැහැ. ඇහැ විතරක් අරන් ඉඳව උපන්නේ නැහැ. තවත් ඒවා තියෙනවා ඔවගේ මල්ලගත්තේ. අවිද්‍යාව හිඳිච්ච නැති නිසා කනේ මිහිරි ශබ්ද අහලා ඒ මිහිරි ශබ්ද ආස්වාදයට මත් වෙලා පෙර භවයේදී අනේ කොච්චර හොඳද මේ වගේ ශබ්ද අහහා ඉඳ තියෙනවා නම් මේ අදහස ඇති කරගත්ත නිසා ඊය ශබ්ද අහන්නේ මේ කන හින්දානේ කනටනේ. එහෙනම් කනට ආසාවක් එනවා. කන පිළිබඳ ඇති කරගත්ත ආසාව ප්‍රියමනාපයේ වටිනාකමක් දුන්නා. ඒ කන හරි වටිනවා. මොකද මිහිරි ශබ්ද අහන්න කොච්චර වටිනවද? මෙන්න පෙර භවයේදී ගත්ත අවිද්‍යාව කන පිළිබඳ අවිද්‍යාවයි ඔය කියන්නේ. අවිද්‍යාව විග්‍රහ කරගන්න ඕන විදිහට. අවිද්‍යා පත්‍ය සංඛාරාගේ වර තේරෙන්නේ නැහැ මහා සාගරේ වාගේ. එහෙනම් තෝරාගන්න එකින් එක කන පිළිබඳ අවිද්‍යාව කන හැදෙන හැටි. කන හැදෙන්න හේතු වෙච්ච අවිද්‍යාවයි ඔය. ඒතර කන ගැන බලාපොරොත්තුවක් එනවා ඉදිරියට. මේ කන මතු තියෙන්න ඕනේ. මතු මතු තියේ කන පවතින්න ඕනේ. ඒතර මට මොත හොඳ සද්ද අහන්න පුළුවන් මතුවට. ඔන්න අදහසක් ආවා. මේකට කියනවා කන පිළිබඳ තෘෂ්ණාව. එතකොට මොකද වෙන්නේ? කන පිළිබඳව කන හට ගැනීමට අවශ්‍ය අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකතුනහම කර්ම සටහනක් හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? මතු කනක සටහන. ඒ දිනුන ආස්වාද විඳ ගතියක් අරගෙන ඒ ගතියට අනුකූලව ඒ ගතියට ගැළපෙන විදිහට ඒක අහන්න පුළුවන් විදිහට කන් සටහනක් එනවා කර්ම ශක්තිය. මෙන්න මේ ඉඳන් කම්ම සමුදය රූප සමුදය ඉදලත්තාව කන හැරිමි රූපය හැදෙන කර්මයක් දිච්ච හැටි. දැන් ඔන්න ඔතින් දාපු කම දැන් අපි දෙකක් ලං කරලා ගත්තා පෙර භවයේදී එකින් එක ආපු හැටි. ඊට පස්සේ පෙර භවයේදී හැදුන නාසය මේ භවයේ නාසය හදන්න හේතුනා පෙර භවයේ වෙච්ච දෙයක්. මොකද්ද? අනේ මෙහෙම සුවඳ දේවල් ආග්‍රහණය කරන්න තියනවා නම් කොච්චර හොඳද ප්‍රියමනාපද? මෙන්න මේ ආස්වාදීර කාම ආස්වාදීර මත් වෙලා ඊ තදා නාහි කොච්චර වටිනවද කියව වටිනාකමක් දුන්නා නාසයට. මෙන්න මේ නාසයට දුන්න වටිනාකම නිසා නාහයක් හට ගැනීමට හේතුකාරක වන්නා වූ අවිද්‍යාව නිස්පාදනය වුණා. අන්න නාහේ නැමති රූපය හටගන්න අවිද්‍යාව මුල් වෙච්ච හැටි. අවිද්‍යා සමුදය රූප සමුදයගේ සිද්ධාන්තේ ක්‍රියාත්මක වෙච්ච හැටි. එතකොට මොකද වෙන්නේ? එහෙම නාහයක් මතුමතුවටත් බලාපොරොත්තු වෙනවා. මතුමතු තාස්වාද විඳින ගන්ධාස්වාද විඳින්න. අන්නේ බලාපොරොත්තුව තමයි නාහය හටගන්න වෙච්ච හේතු වෙච්ච තෘෂ්ණාව තණ්හාව. තණ්හා සමුදය රූප සමුදයකින් සිද්ධාන්තේ නාහේ නැවත රූපේ හටගන්න තණ්හාව ওই විදිහට සමුදේ වුණා පෙර භවයේ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා දෙකට අනුකූලව මානසිකත්වයේ ගොඩ නැගිලා මානසින් කර්ම ශක්තියක් හටගත්තා. ඒ නාහේ සටහන හටගන්න යම් කිසි ගතියකින් දර ගන්ධයට ආග්‍රහණය කරන් යොමු වෙලා හිටියේ. ඒ ගතියේ අනුකූල සටහන හැදිලා නාසියේ සටහනක් මනෝමය සටහනක් හැදිලා මනෝමය රූපයට සකස් වුණා. භවයේ සකස් වුණා. සකස් වෙනකොට භවයට ඔන්න ඔය කියන සටහනත් එකයි සම්බන්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තවත් ඒකේ විතරක් ගන්න තවත් එකක් ඇසුරු කළා. ඒ තමයි රසය. අනේ හොඳ රස විඳින්න තියෙනවා නම් කොච්චර හොඳද? මෙහෙම රස ගන්න මේ දිව තියෙනවා නම් කොච්චර වටිනවද? රස ආස්වාදෙමින් දිව හරි වටිනවා නිකන් ජීවේන්ද්‍රිය පිළිබඳව ආසාවක් හටගත්තා. ඊට හරි වටිනාකමක් දුන්නා. ඒ දුන්න වටිනාකම තමයි දිව හටගත් අවිද්‍යාව. ඒතර මොකද වෙන්නේ? ඊට යලි යලිත් ආස්වාද විඳින රස ආස්වාදින බලාපොරොත්තු ඉදිරියට තිබ්බහම ඒ හේතු කොටගෙන දිව හට ගන්න තෘෂ්ණාව පහළ වුණා. දිව හට ගන්න අවිද්‍යාවෙන් දිව හට ගන්න තෘෂ්ණාවෙන් දිව නැමති ජාතියයි හටගන්න. ඒක හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ කර්ම බලවේගයේ ක්‍රියාත්මක වුණාම දිව හට ගැනීමට හේතු වෙච්ච කර්මයේ ක්‍රියාත්මක වුණා. දැන් අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කාම සමුදය රූප සමුදය කියන සිද්ධාන්ත තුනක් දිව හට ගැනීමට හේතු වෙලා කර්ම භවයට සකස් වුණා පෙර භවයේදී. ඊළාට මොකද කරන්නේ? තවත් එකක් සිද්ධ වුණා. කයින් ආස්වාද විදලා සුව පහස විදලා ඒ සුව පහතට හිත බැඳිලා අනේ මෙහෙම සුඛාස්වාදයක් විඳින්න සුඛාස්වාදයක් විඳින්න ඇත්නම් කොච්චර හොඳද මේ කය කොච්චර වටිනවද ඒකට කියයි තම කය පිළිබඳ මහා වටිනාකමක් දුන සුව විඳීමට අදහස් කියලා ඒ සුවේ තමයි යම ඒ නිසා තමයි කය හදාගන්න ආසා වුනි කය පවත්වන්න ආසා වුනි කයට වටිනාකමක් දීම තමයි කය පිළිබඳ අවිද්‍යාව කය හදන අවිද්‍යාව එතකොට මොකද්ද වෙන්නේ අන්නේ කය හදන අවිද්‍යාවත් කියලා කය ඉදිරියට පවත්වන බලාපොරොත්තු වෙනකොට මෙන්න මේ බලාපොරොත්තු වල කිව්වා කය හදන තෘෂ්ණාව අවිද්‍යාවයි තෘෂ්ණාවයි කය හදන්න හදනකොට මොකද වෙන්නේ කය ක්‍රියාවලියට අනුකූල ගතිය හැදුනහම ඒ ගතියට අනුකූල වන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙනවා කර්ම ශක්තිය වශයෙන් ඇදිලා ඊට අනුකූල වන්නා වූ කර්ම ක්‍රියාකාරීත්වය සිද්ධ කරලා ගති රුවක් හදනවා මෙන්න මේකට කියනවා කම්ම සමුදය රූප සමුදය කියන එකකින් කය හදන කර්මයෝකයි අවිද්‍යාව තුනා දෙකෙන් ගොඩ නැගුණා. කය හදන එකට හටගත්ත කය පිළිඳ වටිනාකමක් දීමයි, කය පිළිඳ වකුලඳ බලාපොරොත්තුවයි කියන අවිද්‍යාව තුනා දෙකෙන් කය සකස් කරන්නා වූ නිර්මාණය කරන්නා වූ මනෝ නිර්මාණයක් හටගන්න, කායික නිර්මාණයක් හටගන්න, කර්ම වේගිය හටගත්තා. කම්මපත්‍ය රූප සමුදය කියන එකයි එතන සිද්ධ වුණේ. කම්ම සමුදය රූප සමුදය. ඒතකොට ඊළඟට හිතනවා මේ ඇතකන දිවනාසී ශාරීරිය කියන මේවෙන් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ප්‍රිය වඩන මන වඩන දේවල් පිළිබඳව මනසෙන් හිත හිතාමයි මේ භුක්තිය ලැබුවේ. මනසෙන් ඒ වගේ යලි යලි හිතනවා. යලි යලි ආස්වාද විඳිනවා. අනේ මෙහෙම ආස්වාද විඳින්න හිතන්න පුළුවන්කම කොච්චර හොඳ එකක්ද? ඊ ආස්වාද ලැබෙන මනස කොච්චර වැදගත්ද කියලා. මනසට තැනක් දෙනවා වටිනාකමක් දෙනවා මෙන්න මේක තමයි මනස පිළිබඳ අවිද්‍යාව. ඒ වගේම මනස ඉදිරියට පවත්වාගෙන යන බලාපොරොත්තුවක් එනවා ඒක තමයි මනස පිළිබඳ තෘෂ්ණාව. මෙන්න මේ දෙක එනකොට මනෝ නිර්මාණයේ යලි සකස් කිරීමට මනේන්ද්‍රිය සකස් කිරීමට හේතුකාරක වන්නා වූ කර්ම ශක්තිය නිස්පාදනය වෙනවා. අන්න ඒක තමයි ඒකට හේතු වෙන්නා වූ කර්මය. මෙන්න මේ කියන අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන මෙන්න මේ කාරණා මුල් වෙලා ඇස කන දිව නාසය ශාරීරිය මන කියන එක හටගැනීමේ මූල පදාර්ථය හටගත්ත භවයේ වශයෙන් මෙන්න මේ භවයේ හැදුනහම මොකද වෙන්නේ? මේ භවයේ කෙලවර කරගත්තේ නැති නිසා ඔය අවිද්‍යාවේ නිගමනයේ තෘෂ්ණාවේ නිගමනයේ නිසා පුනර්භවයට ඔය ටික හේතු වුණා. අන්නේ පුනර්භවයෙන් පුනර්ජාතියක් හැදෙන්න හේතු වෙලා මොකද වෙන්නේ? ඔය ටිකෙන් හටගත්ත සූක්ෂම ඔය කර්මජ කය, කර්මජ වේගේ, කර්ම බල වේගේ ඔක්කාන්ති වෙලා බඩකට ඇවිදිලා ආහාර සමුදය, රූප සමුදය කියන සිද්ධාන්තය කරන්න පටන් ගත්තා. මොකද ආහාර සමුදය? කවලින්කාර ආහාරයේ නැත්නම් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් අර හැදුව සැකස්මට අනුව සටහන්ට අනුකූලව ඇහැ තියෙන තැන ඇහැ, අර රූප සටහන ගති රූපයට අනුකූලව කන තියෙන තැන කන, නාසය තියෙන තැන නාසය, දිව තියෙන තැන දිව, කය තියෙන තැන කය, ඒ ඉන්ද්‍රියන්ට සකස් වෙන විදිහට හැදිලා මත්ලියේ කයකින් නිර්මාණය කරන්න පටන් ගත්තා අර ආකෘතිය. නැත්නම් මේ පෙරභවයේ තිබුණා වගේ මත්ලියේ කයක් හදන්න, ගණීභාවන කයක් හදන්න ආකෘතිය හැදුවා. දැන් මොකද්ද මේ හදන්නේ? ඇත් ජාති, කන් ජාති, නාසය කියන ජාතිය, දිව නැමැති ජාතිය, කය නැමැති ජාතිය සකස් කරන්ද, මන නැමැති ජාතිය, මනේන්ද්‍රිය සකස් කරන්ද, ওই ටික ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ආහාර සමුදය, රූප සමුදය, අන්න ආහාරය සමුදය වුණා. ආහාරින් තමයි ඔය පහම හටගත්. මනේන්ද්‍රිය හට ගැනීමට විඥාණයට ආහාර වුණා මොනවද? සංකාරපත්‍ය විඥාන වෙනවා. එතකොට නාම රූප සමුදය විඥාන සමුදය. නාම රූප හේතු කොටගෙන අර වැහැගත නාම රූප මානසිකත්වයේ නිසා අර කර්මජ කයත් එක්කලා සකස් වෙච්ච මානසික නාම රූප රටාව ඊට අනුකූල වන්නා වූ වස්තු රූපය සකස් කරලා මේ කයත් එක්ක බැඳිලා හැසිරවන්න හේතු වෙන විදිහට මනස සකස් වුණා මේ කය ඇසුරු කරගෙන. මෙන්න මේ විදිහට සකස් වුණා මොකද හිද්ද වුණේ? කාරණා පහකින් සමුදේ වෙන්න පටන් ගත්තා. ඒ හැදිච්ච එක මොකද වෙන්නේ? දැන් අවිද්‍යාව මුල් කරගෙන, තෘෂ්ණාව මුල් කරගෙන, ඒ වගේම කර්මය මුල් කරගෙන, ඒ වගේම ආහාර මුල් කරගෙන හතරකින් හටගත් අරපත්ති. ඊ ආහාරයෙන් මුල් කරගත්ත අර පටන් ගත්ත ලාවට හටගත් කායික නිර්මාණේ මෝරණ්ඩ පටන් ගත්තා. ඕකට කියනවා නිබ්බත්තිවත් නිස්පාදනි. නිස්පාදනයේ පූර්ණ වෙලා ගියාම ගණී භාවන කය හටගන්නකම් පූර්ණ වුණා. අන්න ඒතකොට කියනවා නිබ්බත්ති සමුදය, රූප සමුදය. අර රූපේ නිස්පාදනය පූර්ණ වෙන්න ඊ කාර්යයේ තිෂ්ඨ වුණා. මෙන්න විතර කාරණා පහකින් තමයි ඇස ගන්න දිව නාසය ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් මනසත් එක්කලා මේ භවය හටගත්තේ. මෙන්න ආරම්භය උන හටගත්ත හැටි. දැන් දකින්න උදේ ඥානයේ පහළ වෙනවා විදිහ දකින්න කොට. මොකද්ද? මේ රූපය උදා වුණේ මෙහෙමයි, නාමය උදා වුණේ මෙහෙමයි. මෙන්න නාම රූප පරිච්ඡේදයක්. උදා වෙච්ච හැටි දකිනවා. ගතියට අනුකූලව තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් ඉතය මේ එක එක ඉන්ද්‍රිය හටගත්තේ ඔන්න ඔය විදිහටයි. මෙන්න මේක දැක්කහම කියනවා රූපයන් නැත්නම් මොකද්ද උදා වුණේ? අර කියන්නව පෙළෙන දේ උදා වුණේ. මහා පෙළී පොදියක් අනිච්ච පොදියක් උදා වුණා ඉතරය. ඒ තමයි මේ තියෙන අනිච්ච පොදිය. මේක ඒකාන්තයෙන් දුක්ගොඩ. දැන් මොකද කරන්නේ? මෙතන ඉඳලා මතුවුණත් ඔය ටිකම කළොත් එහෙම අර පංචකාමී නැවත ඇඹට ගෝචර වෙලා ඒ කියන්නේ වස්තුන්ට බැඳිලා ඇම ගිලලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? ආයතරයක් වතු භවයේ වළක්වන්න බෑ. මේ අනිච්ච ගොඩ ආයතරයක් හට ගන්නවා. මෙන්න හට ගන්න හැටි දකින්න ඥානි. මේක රැගිනා මේ ඥානට උදේ ඥානි. දැන් මොකද කරන්නේ? දැන් මේක වැය කරගන්න තියෙන ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒකයි අත්‍යවශ්‍යමදී. මොන්න මේක තමයි උපරිම නිවන් දකින්න අවශ්‍ය නිස්සාන මොහොත. ඒ කියන්නේ ඵලී ලබන හේතු වෙන මොහොතයි දැන් කියන්නේ. මොකද වෙන්නේ? දැන් දකින්න ඕනේ, නිරෝධ කරගන්න ඕනේ මොකද්ද? එහෙනම් කවුරුවත් මේ රූපය හැදුවේ නැහැ. අපේ මුලාව නිසා, අපේ අවිද්‍යාව නිසා, අපේ තෘෂ්ණාව නිසා, ගොඩනගම තෘෂ්ණාව නිසා මේ මම කියන එකේ කායිතරයක් හැදෙන හේතු උනා. මෙන්න හේතු වෙච්ච හැටි. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු ප්‍රත්‍යෙනීමේ පහළ වෙන්නේ. ඒ හේතුව බංග කරා නම් ඉවරයි. අන්න බංගඥානෙ දකින්න ඕනේ. නම් උද්‍යවඥානෙ, බංගඥානෙ, බංගඥානියත් පහළ වෙන්න ඕනේ දැන් උදෙන්දි. මොකද බංග කරන්නේ කොහොමද? මේ හටගන්නේ සදාහටම නතර කරන ක්‍රමී. දකින්න නම් මොකද කරන්න ඕනේ? අවිද්‍යාව කවුරුවත් හදලා දුන්නා නෙමෙයි, වටිනාකම දුන්නේ තමන් මුලාවටපත් වෙලා. එහෙනම් දැන් මුලාව මුලාවේ හැටියට දැක්කනම් නැවත වටිනාකමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් විදියකින් දැකම තරමට මේ වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙච්ච තරමට මොකද කරන්නේ? අවිද්‍යා නිරෝධ වෙනවා. අවිද්‍යාව උදා වෙන්නේ නැතුව යනවා. නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධා. ඔන්න ඇහැ පිළිබඳ වටිනාකම අත්හැරියන, කන පිළිබඳ වටිනාකම අත්හැරියන, නාසය පිළිබඳ පවත්වන වටිනාකම අත්හැරියන, දිව පිළිබඳ පවත්වන්න තියෙන වටිනාකම අත්හැරියන, දීපු වටිනාකම අත්හැරියන, කයට දීලත් විච වටිනාකම අත්හැරියන, මනසට දීලත් විච වටිනාකම අත්හැරියන, යම් තරමට අත්හැරියද ඒ තරමට අවිද්‍යාව නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධා. මෙන්න සිද්ධ වෙන දෙයක්. ඇස පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, කන පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, ඇස කන මේ ආදී වශයෙන් ඉන්ද්‍රිය හයටම තියෙන අවිද්‍යාව නිරෝධ කළොත්, ඉන්ද්‍රිය හට හය හට ගන්න තිබෙන්නා වූ අවිද්‍යාව නිරෝධ වෙනවා. මෙන්න ඉන්ද්‍රිය හය නවත්වන ක්‍රමී. ඒතර මොකද්ද කරන්නේ ඊළඟට? ඉන්ද්‍රියහය මතුවට බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි ඉන්ද්‍රියහයේ පිහිටි තෘෂ්ණාව. අන්න එකක් නිරෝධ කරලා දැම්මනම් ඒකත් අපිම කරමු ඔට්ටකමක් මෝඩකමක්. මේ පිළිනේවා පිළිබඳ බලාපොරොත්තු වෙච්ච එක ඉදිරියට පවත්තා. පිළිනේවා පිළින ස්වභාවය යලි යලි දකින්න දකින්න මතුවට නම් මට එපා, මට නම් ඕනේ නැහැ, මටව පවත්තන්න බලාපොරොත්තුවක් වැත්තේම නැහැමයි කිය ඔය අදහස ඉන්න පටන් ගන්න. ආවට ඕකන කියනවා තෘෂ්ණා නිරෝධ වෙනවා. ඔන්න තෘෂ්ණාව නිරෝධුනොත් මොකද වෙන්නේ? සංහා නිරෝධා රූප නිරෝධා. ඒ රූපේ නිරෝධ වෙන්න හේතු වෙනවා සංහා නිරෝධය. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධ නම් තෘෂ්ණා නිරෝධ නම් නැවත වාරයක් කර්ම බලවේගී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා නිර්මාණය කරන්න මනෝ නිර්මාණ හටගන්නේ නැහැ. මේ කය පිළිබඳව ඉන්ද්‍රියන් ගොඩනගන. එතකොට කර්මී කෙරෙන්නා වූ ගතිය නිරෝධ නැති වෙලා යනකොට මොකද වෙන්නේ? භවයෙන් නිරෝධ වෙන්න පටන් ගන්නවා. මෙලොව භව නිරෝධ වෙන්න පටන් ගන්නවා. කර්ම භව නිරෝධ වෙනකොට කර්ම ශක්තිය නැවතත් කයක් හදන සටහන හදන්න නැතුව යන. ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ කර්ම නිරෝධ කරනකොට. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මලාට පස්සේ භවේ නිරෝධන භව නිරෝධයේ නිවනයි. ආයතරයක් මතුවට යන්න එකක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් උප්පත්ති යන්නේ හේතු වෙන්න, බඩකට උක්කාති වෙන්න හේතු වෙන්නා වූ ශක්තිය නැති වෙලා යන. එහෙනම් ආහාර නිරෝධ වෙනවා කියන්නේ ආහාරයේ ගියොත් තමයි හැදෙන්නේ. එහෙනම් ආහාරයට සම්බන්ධ වෙන්න කර්මයෙන් හැටගත්ත කර්මජ කයක් නැතුව යන. එහෙනම් මොකද වෙන්නේ? ආහාරයෙන් නැති නිසා මස්ලිය කයක් නැවත නිස්පාදනය කරන්නෙත් නැහැ. ගණී භාවන කයක් යොමු වේවා, ඝන වේවා නැවත නිස්පාදනය කරන්න නැහැ. ආයිත් මතුවට ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නිස්පාදනය කරන්න නැතුව යනවා. නාම රූප නිරෝධ වෙලා යනවා. මනස ගැන බලාපොරොත්තු නැති වෙනකොට නාම රූප නිරෝධනා විඥාන නිරෝධයෙන්ට පරිසන්දි විඥාණයට හේතු නැතුව යනවා. එහෙනම් නැවත වාරයක් ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් මනක් නිෂ්පාදනය කරන්න හේතුව නැතුව ගියහම එහෙනම් නැති වුණේ මොකද්ද? පිරෙන හය නැති වුණා, පිරෙන ලෝකේ නැති වුණා. ඔය හය නැති වුණොත් අනික්වා පිටවද නැති වෙන කීකාන්තයි මොකක් නිසාද? ඇහැ නැත්නම් රූප හටගන්න විදිහක් නැහැ, සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. එහෙනම් චක්කු විඥාන හටගන්න විදිහක් නැහැ. ඔය විදිහට වළඳකොට මොකද වෙන්නේ? ඇහැ කන දිව නාසය ශාරීරිය මන යම් තැනක හට නොගත්තා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගෝචර වෙන්න දෙයක් නැතුව යනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහළ වෙන්න දෙයක් නැතුව යනවා. චක්කු සංපාත, සෝත සංපාත, ගාන සංපාත, ජීවහා සංපාත, කාය සංපාත, මනෝ සංපාත පීඩන්න දෙයක් නැතුව යනවා. චක්කු සංපාතජ වේදනා, සෝත සංපාතජ වේදනා, ගාන සංපාතජ වේදනා, ජීවහා සංපාතජ වේදනා, කාය සංපාතජ වේදනා, මනෝ සංපාතජ වේදනා කියන මේ වේදනාව නිරෝධ වෙනවා. පහළ වෙන්න දෙයක් නැතුව යනවා. එහෙනම් මොකද වෙන්නේ? සත්‍යය කෙලවරයි. මෙන්න අරිහත්යෙන් කෙලවර කරන තැන සම්පූර්ණ වුණොත් එතෙන්ට යනවා. එක එක මට්ටමට පුරුදු වෙච්ච තරමට, ඒ ඵලයේ පූර්ණ වෙච්ච තරමට ඔන්න ඔය ආකාරයෙන් නිරෝධී ස්පර්ශ කරලා යථාර්ථය දැනගෙන යථාර්ථයේම සියලු දුකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. අනිත්‍ය හරියට තෝරාගෙන ඔය කියන උද්‍යව ඥාණයෙන් තෝරාගත්තා. ඔන්න ඕකෙන් දැනගන්නවා මේක තමයි මේ දුක්ඛස්කන්ධේ නැත්නම් මේකෙන් ආව අනිත්‍ය ගොඩ, අනිත්‍ය ලෝකයේ සියල්ල අනිත්‍යයි කියුව ටික අත්හැරලා දාන්නේ මෙන්න මෙහෙමයි, නැවත හට නොගන්න හදන්නේ මෙහෙමයි කියලා ඕක තමයි වැය ඥාණය. ඔය උදේ ඥාණයයි වැය ඥාණයයි ආපුහා උද්‍යව ඥාණයට කියනවා අනිත්‍ය පූර්ණ කරගත්තා. ඔන්න ඔය ටික දැනගත්තා නම් අනිත්‍ය දකලා නිවන් දකින්නේ කොහොමයි? දැන් තේරුම් ගන්න ඕනේ ඔය ආකාරයෙන් අනිත්‍ය දකලා නිවන් දකින්න හැටි. තවත් අවස්ථාවකදී දුක්ඛ දකලා නිවන් දකින්න හැටි, අනාත්ම දකලා නිවන් දකින්න හැටි නැවත අවස්ථාවකදී විග්‍රහ කරලා දෙනවා. ඔක්කොම එකට ගත්තොත් පැටලෙන්න පුළුවන්. ඒක අද ඔය කිව්ව ටික හොඳට තෝරා ගන්න. අනිත්‍යයි අනිත්‍යයි කියගේ කෙටි වචනයක හැවටිලා ඉන්නේ නැතුව ඔය විදිහට බුදුරන් වහන්සේ දේශනා කළා වූ ආකාරයෙන් කතමාචානන්ද සබ්බ සංඛාරිසු අනිත්‍ය සංඥා ඉදානන්ද බික්කු සබ්බ සංඛාරිහි අට්ටි යති හරායති දිගුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංඛාරිසු අනිත්‍ය සංඥා කිව්ව බුද්ධ දේශනාව අනුව හිතා ගන්න මේ පෙළෙන දේවල් ලැජ්ජාවිය යුතුයි, හරායති දිගුච්ඡති මල මුත්‍රාසේ පිළිගුල් කළ යුතුයි, මෙයා පිළිගන්න නම් එපා. මෙන්න මේක තේරුම් ගත්ත දාට අනිත්‍ය වැටුණාම ඔය කියන දහම වැටෙහි. එදාට ඔක තේරුම් ගන්නට ඒ නිසා නිතරම අනිත්‍ය බලන්න ආදීනෝ බලන්න. ඔය විදිහට තේරුම් ගන්නට තේරුම් අරින්න නම් අනිත්‍ය සිහි කරන්නේ කොහොමයි? දිවින් රූපං අනිත්‍යං, වේදන අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාරික විඥාන අනිත්‍යං tie කියලා උදේ ඉඳන් හැය වෙනකන් කිව්වා තේරෙන්නේ නැහැ. ඔය ක්‍රමෙට විග්‍රහ කරලා හිතන්න පුරුදු වෙන්න. මෙන්න මෙහෙම තේරුම් ගත්තාම අදාදම නිවන් දකින්න පුළුවන්. මේ දහම මේ විලාවේ වැටුණා නම් මේ විලාවේ ඔය කියන සෝතාපන්න ඵලය ලබන්න ඔය පින්නතුන්ට හේතු ආසනා තියෙනවා. ඉතින් පොදින් තේරුම් අරගෙන යලි යලි මේ දහම අහන්න, අහලා තේරුම් ගන්නට විකෘති අදහස් ගන්න නැතුව බුදුරජාන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් අර්ථය අරගෙන අනිත්‍ය තෝරාගෙන ඊට අනුකූල යථාර්ථය දකලා උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට සෑම සිළු දිනාට තිරිදත්නේ ආශිර්වාදයයි. නිවන් සාක්ෂාත් කරන සියලු සංසාර දුක් දුරු කරන්න හේතු ආසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සෑම සිළු දිනාට යහපතක් වේවා.